සහභාගී වෙන්නේ. අපගේ ආරාධනාව පිළිගෙන වැඩමවා වදාළ ගෞරවනීය මෙහෙණින් වහන්සේට නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අප සැම තිස්සරණ සහිත පංචශීලයෙහි පිහිටුවා දේශනාව ආරම්භ කරන ලෙස. සාදු සාදු සාදු.
නැහිනම් සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්න.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආම අයියේ.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති අච්ඡත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. వయదమ్మానుపశీవా కాయస్మిన్ విహరతి సముదయ వయదమ్మానుపశీవా కాయస్మిన్ విహరతి అత్తికాయోతి వాపనస్ సతిపచ్చు పట్టితా హోతి యావదేవ జ్ఞానమత్తాయ పతిస్సతి మంతాయ అనిశ్చితో చ విహరతి నచ కించి లోకే ఉపాదియతి ఏవంపి భిక్కవే భిక్కు కాయే కాయానుపశీ విహరతీతి. ఉత్తమ బుద్ధ రత్నైట మాగే నమస్కారే వేవా. శ్రీ సద్ధర్మ రత్నైట మాగే నమస్కారే వేవా. ఆరి మహాసంఘ రత్నైట మాగే నమస్కారే వేవా. ඒ වගේම මා මේ උතුම් මාර්ය භූමියට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවණීය වතුරගම නන්දි සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආර්ය මාර්ගයට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ග උපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාර්යතුමන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දින සහභාගී වෙන්නේ මේ සෙනසුරාදා දිනයේදී පවත්වාගෙන යන භාවනා වැඩසටහනේ 15 වෙනි ධර්ම දේශනාවටයි. අපි මුල සිට පිළිවෙලකට කරගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ තාමත් අපි මේ කායානුපස්සනාව කොටස තමයි කරගෙන යන්නේ. කායානුපස්සනාවේ සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් වුණු භාවනා දාහකේ බොහෝ භාවනා අපි කරලා අවසන් කරා. අවසානයේ ධාතු මනසිකාරය කියන කොටසත් අපි කරා. දේශනා දෙකක් විදිහට කරා, තුන් දේශනා තුනක් කළා. මේ 4 වෙනි දේශනාව මොකද ධාතු මනසිකාරය ටිකක් ගැඹුරින් ප්‍රශ්න අහපු නිසා ඒකට අදාළව අපි වැඩිපුර ඒක කතා කරන්න උත්සාහ කරා. ඊළඟට අපි මං හිතනවා අද දිනේදී මෙන්න සිහිතුවා මේක ප්‍රායෝගිකව භාවනාවක් විදිහට වඩන විදිහ කියලා දෙන එක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද අපි දිගටම අර ගැඹුරු ධර්ම කරුණු කතා කරාට ඒක කොහොමද අපේ ජීවිතයට ඇතුල් කරගන්නේ, අපි කොහොමද මේක මේ ජීවිතේ ප්‍රායෝගික කොහොමද මේක යොදාගන්නේ භාවනාවක් ඉදිරියට යොදාගෙන. අපි මුල ඉඳලාම කරනකොට හැම එකකම අපි ප්‍රායෝගික පැත්ත බලාගෙන මෙහින්නාසේ හැමදාම කියන දෙයක් තමයි ධර්මයේ කියන්නේ ප්‍රායෝගික දෙයක්. එහෙම නැතුව මේ කටපාඩම් කරගෙන මතක තියාගෙන දැනුම කතා කරනවත් ඒක විස්තර කර කර කතා කර කර ඉන්න එකක් නෙවෙයි, තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්න ඕන දෙයක්. එතකොට මේ ඥානයේ ආකාර තුනක් කියලා නිතරම මතක් කරනවා. මොකද්ද? ශ්‍රුතමය ඥානේ, චින්තාමය ඥානේ, භාවනාමය ඥානේ කියන එක. එහෙමනම් අපි අද අපි මේ ඉගෙනගත්ත කරුණු ගැඹුරින් ඉගෙනගත්ත කරුණු බොහොම සරල මට්ටමකින් භාවනාමය ඥානයක් විදිහට පාවිච්චි කරගන්නේ කොහොමද? අපි මේක මේ ධාතු මනසිකාරයේ භාවනාවක් විතර වඩන්නේ කොහොමද කියලා තමයි දැන් විස්තර කරන්න උත්සාහ කරන්නේ. අපි මුලිමුත් අපි මේක ධාතු ගොඩවල් අර කයේ කොටස් 32 ධාතු ගොඩවල් වලට බෙදුවා. මං හිතනවා මතක ඇති. නමුත් අපි ඒක භාවනාවක් විදිහට කරේ නෑ. එතකොට අපි දන්නවා ධාතු 4 මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ ධාතු කියන්නේ මොනවද? ගති ටික. අපි එතකොට මේ තද ගතිය වැඩි ඒවා පඨවි කොටට දැම්මම ඊළඟට ආබන්දන ඇලෙන වැగిරෙන ගතිය වැඩි. එහෙම නැත්තම් තෙත ගතිය, දියර ගතියට අදාළ වූ නැත්තම් වතුර වගේ තියෙන ಜಾති ටික ආපෝ කියන කොටට දැම්මා. ආපෝ ධාතුවට අයිති වූ ඒක ප්‍රකට වෙන කොටස් කියලා මේ ශාරීරික කොටස් වෙන් කරා. ඊළඟට මේ ශාරීරියේ තියෙන උණුසුම් ස්වභාවයට අයිති වූ කොටස් තේජෝ ධාතුවට අයිති කොටස්, තේජය ධාතුව ප්‍රකටව පෙන්වුම් කරන කොටස් ටික තේජෝ ධාතුවට අයිති කියලා ඒ කොටස් ටික වෙන් කරා. ඊළඟට වායෝ ධාතු ප්‍රකටව පෙන්වුම් කරන්නා වූ ඒ කොටස් ටික වායෝ ධාතුවට අයිති කියලා, වායුවට අයිති කියලා අපි ඒ කොටස වායෝ ධාතුව කියන කොටසට දැම්මා. එතකොට අපි මුලින් කතා කරා මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ ධාතු හතර ගති හතරක් කියලා. මොනවාද ගති හතර? පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ ආබන්ධන විබන්ධන ගතිය, තේජෝ කියන්නේ උණුසුම් ගතිය, වායෝ කියන්නේ කුම්බණ හකුලන තල්ලු කරන ක්‍රියාවක් සිදු කරන ගතිය කියලා අපි මෙන්න මේ ගති හතර තේරුම් ගත්තා. එතකොට මෙන්න මේක තව තව නිතර නිතර කියන්නේ මේ ධාතු ස්වභාවය කියන එක අවබෝධ කරගත්තාම මේ ධර්ම මාර්ගයේ බොහොම ඉදිරියට යන්න බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මේක ඉස්සල්ලාම ධර්මයට එන කට්ටිය දැන් භාවනා වැඩසටහන් වලට ආපු අයට මේක මෙච්චර විස්තර කරන්න ඕනේ ඒගොල්ලෝ හොඳට දන්නවා. නමුත් අලුතෙන් එන පිරිසත් ඉන්නවනම් ඒ පිරිසටත් මේකෙන් අවබෝධ කරගන්න මේ අවබෝධ කරගන්න උපකාරයක් වෙන්න කියලා හිතලා නැවත නැවත මේ එකම දේ නිතර නිතර මතක් කරන්න හිම ගැටලුවක් තියෙනවා නම් ඒක තවදුරටත් නිවැරදි වෙන්න අවබෝධයක් තියෙනවා නම් ඒක තව තවත් වැඩි වෙන්න කියලා හිතලා මින්නස නැවත නැවත මේ දේවල් මතක් කරන්න. එහෙමනම් මෙන්න මේ ගති ටිකක් විතරයි මෙතන තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් අපි බලමු මේ ශරීරයේ පඨවි ධාතුවට අයිති වූ කොටස්. පඨවි ධාතුවට අයිති කියලා මොනවද බෙදන්නේ? මේ කොටස් 32ක් අපි කතා කරනවානේ. ඒ 32කින් අපි කියනවා මේ කෙස් කියන එක පඨවියට අයිති. ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඊළඟට මේ මොළය, හෘදේ වස්තුව, පෙනහළු, ඔය විදිහට මේ අහු වෙන තද ස්වභාවයෙන් යුක්ත වූ තද ස්වභාවයේ වැඩි වූ මේ ශරීරය යම් කොටසක් තියෙනවා. ඒ සියල්ලම පටවි කොටට වැටෙනවා. ඊළඟට මේ ශරීරයේ දීර ස්වභාවයේ වැඩි කොටස් ටික මොනවාද? දීර ස්වභාවයෙන් තියෙන්නේ ඇස් වලින් එන කඳුළු, නහයෙන් එන හොටු, කටේ තියෙන කෙල, ශරීරයෙන් වැගිරෙන දහඩිය, ඇඟේ තියෙන ලේ, ඊළඟට මූත්‍රා, ඔය විදිහට දීර ස්වභාවයෙන් තියෙනා ඔය සියලුම කොටස් ආපෝ ධාතු කොටසට වැටෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා උණුසුම් ස්වභාවයක් තියෙනවා. මේ ශරීරේ නිතර පවතින උණුසුමක් තියෙනවා. කොට ඒක උණ හැදෙනකොට තවත් උණුසුමක් තියෙනවා. ඔය විදිහට මේ ශරීරයේ උණුසුම කියන එක තේජෝ ධාතුට අයිති වූ කොටස් බොහොමයක් විස්තර කරනවා. මේ ශරීරයේ දිරණ නැත්නම් වයසට යවන උණුසුමක් තියෙනවා. ආහාර දිරවන්න මේ ආමාශය තුල විශාල මේ අපි දන්නවා මේකේ ඇසිඩ් දෙකක් එනවනේ ආහාර දිරවන්න. හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා කියනවා. මෙන්න මේ ඇසිඩ් එකේ බොහොම රසණයක් නැත්තම් ඒකේ උණුසුම් ස්වභාවයක් පිච්චෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට මේ ඒකත් උණුසුමක් විදිහට ගත තේජෝ කියලා ගත විදිහට මේ ශරීරයේ යම් උණුසුමක් තියෙනවා නම් ඒ සියල්ල තේජෝ ධාතුවටයි සී කියලා ඒ කොටසට දැම්මු. ඊළඟට මේ වායෝ කොටස් තියෙනවා. මේ දේශනාවල සඳහන් වෙන්නේ කොටස් හයක් විදිහට. මොනවාද මේ වායෝ කොටස්? ආස්වාස ප්‍රාස්වාස වාතේ. ඊළඟට අපි දන්නවා මේ උගුරෙන් එළියට එන උද්දංගම වාතය කියලා. උගුරෙන් එළියට වාතය යනවා. අපි කියන්නේ උගුරෙන් එළියට යන වාතය අපි අර කෑම කාලේක පාට යන්නේ උඩට. අපි දන්නා ඒකේ නම ඉංග්‍රීසියෙන් බර්බ්ස් කියලා කියන්නේ. එතකොට මේ උගුරෙන් එළියට යන වාතේ. ඊළඟට ශරීරයෙන් පිටුපසින් යන වාතේ අදෝගම වාතේ. ඊළඟට මේ ආමාශය නැත්තම් මේ ශරීරයේ කොටස් අස්සේ තියෙන වාතේ මේ මේවා එකට ඇලෙන්නේ නැති වෙන්න අවයව හැම එකක්ම අතරේ වාත කොටසක් තියෙනවා. ඒකට කිව්වා කොට්ටාස වාතේ කියලා. විදිහට මේ ශරීරයේ තියෙන වාතේ අංග මංගානුසාරී වාතේ කියලා මේ ලේවලට එකතු වෙලා මේ ශාරීරික පුරහම යන ඔක්සිජන් වාතය, ඒ වගේම ආපහු හෘදේ වස්තු පැත්තට එන ලේවල තියෙන කාබන් ඩයොක්සයිඩ් වාතය විදිහට මේ වාත කොටස් තිබුණා. ඒවා මේ වාතයටයි කියයි කියලා අපි ටික වායෝ ධාතුවට කියලා ඒ කොටස් වෙන් කරා. එතකොට අපි මේක ප්‍රායෝගික කොහොමද කරන්න කියලා අපි බලමු. දැන් අපි හිතලා බලමු මේ පටවි කොටස කියලා බලමු. අපේ ශරීරයේ මේ පටවි කියන අපි දන්නවා කෙස් කියන ඒවා, ලොම් කියන ඒවා, අපි දන්නවා පොල් කෙඳි. පොල් කොහු ගන්නවනේ, කොහු හදන්නේ පොල් කොහු ගන්න. සමහර වෙලාවට ඒවා අපි අතු ගන්න කොස්සවල් වල එහෙම ඒවා කළු පාටට පාට කරලා තියෙනවා. එතකොට ඒ කෙඳි පොල් මේ කොස්සේ තියෙන කෙඳි සමහරට ප්ලාස්ටික් වලින් හදනවා. සමහර ඒවා පොල් කෙඳි පාට කරලා හදනවා. නැත්තම් පොල් කෙඳි ඒ පාටරම තියෙනවා. එතකොට මේ පොල් කෙඳි මේ කෙසුයි වෙනසක් නැහැ නේද? ඒ වගේ තද ගතියයි මේ වගේ තද ගතියයි එක වගේ. කොහු වගේ තියෙන එකක් තමයි මේ කෙස් කියන එකත්. එතකොට ඒකේ තද ස්වභාවයේ මේකේ තද ස්වභාවයේ වෙනසක් තියෙනවද? ඊළඟට අපි ගත්තොත් මේ කෙස්ලුම් කියනවා මේ වගේ මේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන කේන්ද්‍රී ස්වභාවයටම සමාන එකක් තමයි මගේ එකෙත් තියෙන්නේ. එතකොට අපිට ඒකම සමාන බවකුත් තියෙනවා. එතකොට මේ තද ස්වභාවයේ එදීවයි නැතුලේවයි එක ස්වභාවයකට යුක්තයි වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම නියපොතු කියනවා. අපි දන්නවා කොස්සට වල එහෙම පොත්තක් තියෙනවා නේද? කෝස්සට වල පොත්තු තියෙනවා. සමහර වෙලාවක තියෙන මේ පොත්තක් වගේ ටිකක් තද පොත්තක් තියෙනවා මේකේ. ඇඟිලි කෙලවරේ තද පොත්තක් තියෙනවා. එතකොට මේ නිය පොතු කියන පොතුයි මේ බාහිර තියෙන පොතුයි වෙනසක් නැහැ. ඒ දෙක සමාන ස්වභාවයක් තියෙනවා නේද? ඊළඟට අපි ගත්තොත් මේ දත් කියනවා. දත් කියනවා මේ හයිය ගල් කැට වගේ සුදු පාට ගල් කැට තියෙන්නේ. අන්න ඒ වගේ මේ හයිය තද වෙච්චි මොනාරි මේ කෑලි කෑලි වගේ જાතියක් තියෙනවා. නැත්තම් ඔය අපි දන්නා පිඟානක් වගේ එකක් කැඩුනහම, සුදු පාට පිඟානක් එහෙම කැඩුනහම අපි දන්නවා ඒකේ තියෙනවා අර පිඟාන් පිඟාන් මැටි වලින් හදපු පිඟාන් කෑලි නේද? ඒ වගේ තමයි මේකත් මේ නිකන් එක එක හැඩයට කැඩිච්ච කෑලි කෑලි වගේ කැට කැට වගේ ටිකක් තියෙනවා. දත්වල තියෙන තදයි ඒ වගේ තියෙන තදයි වෙනසක් නෑ නේද? ඊළඟට මේ සම කියන එක, හම කියන එකත් නිකන් ගෝණියක් වගේ, ඉතින් තුනි ගෝණියක් වගේ. එහෙම නැත්තම් ඔය අල අලවල එහෙම තියෙනවා පොත්තක්, ඒ වගේ තුනි පොත්තක් තියෙනවා මේකේ. එතකොට ඒ පොත්තයි මේ පොත්තයි ලොකු වෙනසක් නෑ. ඊළඟට ඔය අපි දන්නවා එළ ඔළු ගත්තාම ඒ වගේ සමහර ඒ වගේ පොතු තියෙනවා. එතකොට ඒ පොතුයි මේ පොතුයි මේකෙත් ලොකු වෙනසක් නෑ. ඒ පොත්ත වගේම මේකටත් මේ පොත්තක් තියෙන, ගෙඩියක තියෙන පොත්ත වගේම මේකත් වහලා පොත්තක් තියෙන එකට අපි හම කියලා කියන. එතකොට ඒ පොත්තේ තියෙන තද ගතියයි මේ පොත්තේ තියෙන තද ගතියයි වෙනසක් නෑ. ගහක පොත්තක් වුණත් ඒ වගේ නේද? ගහක මේ ගහ පිටිපැත්තේම තියෙන පොත්තක් තියෙනවනේ. අපි ගහක ගත්තොත් හිතමු ඒකෙත් පිටිපැත්තේ තියෙනවා වේලිච්ච නිකම් පොත්තක්. අපිත් කියනවනේ කුණු හම කියලා කියනවා නේද? කුණු හම කියලා කියන්නේ ඒක අර මැරිලා ඒක උඩ පවතින එක. අතට ගහෙත් ඒ වගේ තියෙනවා. එතකොට අපෙත් තියෙනවා. ඒ කුණු හම කියන එක අයින් වුණාට පස්සේ ඇතුලේ ටිකක් තියෙනවා ඊට වඩා තෙද සහිත වූ හම් ස්වභාවය. එතකොට ගස්සලත් ඒ විදිහට තියෙනවා. එතකොට එහෙනම් මේකේ පොත්තයි මේ ගහක පොත්තයි ලොකු වෙනසක් නෑ. ඒ පොත්තේ තියෙන තදයි මේ පොත්තේ තියෙන තදයි එක සමානයි කියලා අපිට තේරෙනවා. ඊළඟට ඔය විදිහට ගත්තොත් මේ හමට යටින් තියෙන මාසුත් ඔය අපි දන්නවා. සමහර එළවලු කපනකොට ඔය අපි හිතමුකෝ කැකිරි ගෙඩියක් වගේ කපනකොට ඒකේ තියෙන ඒ තෙතත් එක්ක මිශ්‍ර වෙච්චි පොත් ඇරියට පස්සේ කැකිරි ගෙඩියක් පිපිඤ්ඤා ගෙඩියක් වගේ කපනකොට ඒකේ තියෙන අර මදවල තියෙන ස්වභාවය වගේ මේකත් මේ තෙත සහිත වූ මස් කියන එකත් ඒ වගේ ස්වභාවයක් ගන්න. ඒකේ තද ස්වභාවය මේකේ තද ස්වභාවය ලොකු වෙනසක් නෑ. එතකොට නහර වැල් කියනවා අපි දන්නවා වැල් තියෙනවා නේද? හැලි වැල් තියෙනවනේ. ඒ වගේම වැල් වගේ මේ කස්යෙන් පොඩි සිදුරක් තියෙනවා. එහාට මෙහාට වතුර ගලන්න, වෙලේ ගලන්න අන්නේ විදිහට මේ බට බට වගේ තියෙන මේ ස්වභාව ධර්මී තියෙන ඒවයි වැල් කියනේවයි මේ නහර වැල් කියනේවයි ලොකු වෙනසක් නැහැ. බොහෝ සමාන ස්වභාවයක් තියෙන. ඒකේ තදයි මේකේ තදයි වෙනසක් නැහැ. ওই විදිහට ගත්තාම මේ ශරීරයේ තියෙන කොටස් මේ ස්වභාව ධර්මයේ තියෙන තද කියන ස්වභාවයේ තියෙන මේ ගස් වැල් වල තියෙන කොටස් මේ ගල් කැට ඔය වගේ තියෙන හැම එකම මේ මේවත් එක්ක ලොකු වෙනසක් නැහැ. ඊළඟට අපි ඇටකෝටු ගත්තොත් එහෙම මේක හොඳටම සමාන වෙනවා. දරකෝටු අපි දන්නවා දරකෝටුයි මේ මේ ඇටකෝටුයි ලොකු වෙනසක් නැහැ. ඒවත් කැඩෙනවා මේවත් කැඩෙනවා නේද? කැඩෙනවා. එහෙමනම් මෙන්න මේ තද කියන එක ඒ වගේ තද ස්වභාවය මේකේ තද ස්වභාවය ලොකු වෙනසක් නැහැ. එහෙමනම් අපි මේක භාවනාවක් ඉදිරියට කරනකොට කරන්නේ මෙන්නස කරවන්නම් පොඩ්ඩක්. බාහිර තද ස්වභාවයයි පටවි ස්වභාවයයි ඇතුළේ තද ස්වභාවය වෙනසක් නැහැ. මේ දෙකම එකයි කියලා බලන්න එක තමයි කරන්නේ. ඊළඟට අපි බලමු මේ ආපෝ ස්වභාවය. ආපෝ කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයනේ. අපි එළිය දන්නා වතුර. එළිය තියෙන මේ ආපෝ ස්වභාවයට අයිති වූ දේවල් මොනවද කියලා බලන්න. වතුර කියලා જાති තියෙනවා, බීම කියලා જાති තියෙනවා, ඊළඟට ගස්වල කිරි කියලා જાති තියෙනවා. ආපෝ ස්වභාවයට අයිති වූ දේවල්නේ බාහිර තියෙන දේවල්. ඊළඟට අපි තේ කියලා જાති හදනවා. ඔය වගේ නොයි දේවල් තියෙනවා දීර වලට අයිති වූ දේවල්. ඊළඟට තව තියෙනවා ඊට වඩා ටිකක් ඝන කම්මුණු දීර වර්ග තියෙනවා. මොනවාද? පැණි කියලා જાති තියෙනවා, තාර කියලා තියෙනවා. එතකොට ඒ වගේ ඝනකම් පොඩ්ඩක් වැඩි. එතකොට අපේ දීර જાති තියෙනවා, එක එක දීර જાති නේද? මොනවාද දීර තියෙන්නේ? අපි ගත්තොත් එහෙම මේ ඇස් වලින් එන කඳුළු, කටේ තියෙන කෙල, හමේ තියෙන දාඩිය, මේවා ගත්තොත් මේ වතුරටම බොහෝ දුරට සමානයි. වතුර වගේමයි. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ හොටු කියනවා. සාමාන්‍ය පැණි වගේ ටිකක් සමහර වෙලාවට එක එක වෙලාවට වතුර වගේ තියෙනවා. නමුත් ටිකක් අර උකු ගතිය සහිත වූ ඒ වගේ දීර තියෙනවා. ඉතින් ඔය විදිහට ගත්තාම සෙම කියනවා එහෙම අර සම්පූර්ණ වතුර වගේ නැතුව ටිකක් එක එක දීර ජාති ස්වභාවයේ තියෙනවනේ බාහිරත්. අන්න ඒ වගේම දීර ගතියට ආපෝ ගතියට අයිති වුණාට චුට්ටක් පටවි ගතියත් වැඩි වුණ දීර වර්ගත් තියෙනවා මේ ශරීරේ. ඔය විදිහට බලනකොට අපිට තේරෙනවා මේ බාහිර තියෙන ආපෝ ධාතුවට අයිති වූ කොටසුත් මේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන ආපෝ ධාතුවට අයිති වූ කොටසුත් වෙනසක් නැහැ, එක සමාන ස්වභාවයක්. ඊළඟට අපි අර පඨවි කොටස ගැන කියනකොටත් අපි කිව්වා මේ කය කියලා කියන්නේ අපි කන කෑමවල ඉතුරු වෙච්ච කොටසක් කියලා අපි කලින් කතා කරලා තියෙනවා. එතකොට මේ ඉතුරු වෙච්ච කොටස හැමදාම මෙහෙම ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. මේකත් ගෙවි 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 පොළොවට පස් වෙවි යනවා නේද? සම විදියට, කෙස් විදියට, ලොම් විදියට, නියපොතු විදියට, මේ ශාරීරියේ සෛල විදියට මෙරි 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 පොළොවට පස් වෙනවා. පස් වෙනකොට මොකද වෙන්නේ? ආපහු කෑම දීලා. කෑම කියලා මොනවද දෙන්නේ? අපි මේ බාහිරින් ගන්න පටවි නැත්තම් තද ස්වභාවයට අයිති වූ දේවල් තමයි කෑම කියලා දාන්නේ නේද? බත් කියලා, එළවලු කියලා, පළතුරු කියලා, ඔය දිර නොයෙක් ජාති කනවා. ඒ ඒ පටවි ස්වභාවයෙන් යුක්ත වූ දේවල් වලින් මේ පටවි ස්වභාවයෙන් යුක්ත වූ ශරීරේ කොටස් හට ගැනීමක් සිදු වෙනවා. එතකොට ආහාර කියලා අපි දීර වර්ග ගන්නේවත් මේ තද ස්වභාවයෙන් යුක්තව ගන්නේවත් ආහාර කියලා තමයි ගන්න කබලින් කාර ආහාර කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේ බාහිර තීනියම තමයි වෙන ස්වභාවයකට පත් වෙලා මෙතන පටවියක් විදිහට රැඳිලා තියෙන්නේ. එතකොට ආපෝ කියන එකත් ඒ වගේ. එතකොට වතුර ස්වභාවයෙන් අපි මෙයාට නිතර වතුර වක් කරනවා නේද? අපිට තියෙනවනේ මේකේ ලෙඩකුත් තියෙනවනේ, මේ පිපාස කියලා ලෙඩක්. එතකොට මේ පිපාස කියන ලෙඩට ප්‍රතිකර්මයක් විදිහට අපි වතුර කියලා જાති වක් කරනවා. එතකොට නිකම් වතුර දෙනවා, ඊළඟට බීම જાති දෙනවා. ඔය විදිහට නොයෙකුත් ಜಾති දියර වර්ග මෙන්න මේ ශරීරයට ආහාර විදිහට අපි ලබලා දෙනවා. එතකොට ඒ වගේ අපි ගන්න දියර වලින් මොකද වෙන්නේ? දියර ස්වභාව වලින් අපේ කඳුළු කියලා හැදෙනවා, මේ හොටු කියලා හැදෙනවා, කෙල කියලා හැදෙනවා, ඔය විදිහට දාඩිය කියලා හැදෙනවා. එතකොට අපිට මේ හොඳට තේරෙනවා අපිට දාඩිය වැඩිපුර දානවා නම් ගොඩාක් දාඩිය ගියොත් එම අපිට වතුර තිබාවක් වෙනවා. ඇයි? මේ ශරීර වතුර මදි වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපි බාහිරින් දානේවා තමයි මේ ශරීරයට මේ විදිහට මේ මේ ශරීරයේ ආපෝ කියලා තියෙනවනම් යමක් ඒ අපි මේ බාහිරින් දෙන ආපෝ වලම වෙනත් ආකාරයකට ප්‍රයත්නක් පමණයි. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ ශරීරයේ ලේ කියලා කියනවා. එතකොට අපි දන්නවා මේ වතුරට මොන හරි කලවම් කරපුවාම, පාට කලවම් කරපුවාම, නැත්නම් මේ ජාති රතු පාට පළතුරක් දිය කරලා ගත්තා මේ 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 රතු පාට තියෙන වතුර. අන්න ඒ වගේම වතුරට මේ ශරීරේ අර රතු රුධිරාණු කියලා තව චූටි චූටි වෙනත් නොඑක ආකාර කොටස් ගොඩක් තියෙනවා මේ සුදු රුධිරාණු කියා. ඒ ඔක්කොම එකතු වුණාම මේ වතුර වෙනත් විදියකට මෙලේ කියලා ආකාරයකට පත් වෙලා දින එකට එකතු වෙච්ච වගේ පාට අරගෙන තියෙනවා. ඊළඟට මූත්‍රාවල වැඩිපුර වතුර තියෙනවා. ඒකට අර ශරීරයෙන් පිට වෙන්නා වූ යම් යම් ද්‍රව්‍ය එකතු වෙලා ඒක කහපාට බවට පත් වෙලා තියෙනවා. ওই විදිහට මේ වතුර ස්වභාවයට අයිති බාහිර වතුරයි මේ ඇතුළේ වතුරයි වෙනසක් වෙන්නේ නැහැ. මේලියෙන් ගත්ත වතුරම තමයි මේ ශරීරයේ වෙනත් ආකාරයට මේ ආපෝ කියලා ලක්ෂණයක්, ආපෝ ලක්ෂණයට අයිති වූ, ආපෝ ධාතුවට අයිති වූ කොටස් හදලා දීලා අපට තියෙන්නේ. ඊළඟට වායුව කියලා ගත්තොත් අපි හොඳටම දන්න ආස්වාස ප්‍රාස්වාස කියන එක අපි ආනාපාන සතිය කරනකොට ගොඩාක් මේ ගැන කතා කරා. මේ එළියේ තියෙන වාතයම තමයි පොඩි වෙලාවක් මේක ඇතුළේ තියෙන්නේ. එතකොට මේ ඇතුළේ තියෙන වාතයම තමයි ප්‍රාස්වාස විදිහට එළියට ගිහිල්ලා මේ එළි එහාට මෙහාට යන්නේ. එහෙනම් මේ වායුව කියන එක කිසිම ගැටලුවක් නෑ. අපිට පැහැදිලිවම තේරෙනවා මේ උගුරෙන් එළියට යන වාතයත් මේ ස්වභාවයට එකතු වෙනවා. ඊළඟට ශරීරයෙන් පිටුපසින් යන වාතයත් මේ ස්වභාවයට එකතු වෙනවා. ඔය විදිහට අපි විතරක් මේ සත්තු හැමෝම මේ පොදුවේ අර වතුරකට බහැලා ඉන්නවා වගේ. අපි කිව්වා මේ වතුර මේ කියන්නේ අර වතුර මේ ගඟක් වගේ එකට බැස්සහම අපි ඔක්කොම එකම වතුරේ බහැලා ඉන්නවනේ. එතකොට මගේ ඇඟෙන් හේදෙනේවා හැමතැන මේ වතුරට එකතු වෙන, ඒගොල්ලෝගේ ඇඟේ හේදෙනේවා මේ වතුරට එකතු වෙනවා, ඒ ඔක්කොම එකට ගෑවෙනවා. අපි කියන්නේ මේ ඔක්කොම පොදුයිනේ. අන්න ඒ වගේ මේ වාතය කියන එකත් අපිට මේ ආංශු අර වතුරට වඩා ටිකක් ඈත් වෙච්චි තරලයක් වගේ එකක් තමයි, අධීරයක් වගේ තමයි, අධීරයක් නෙවෙයි. නමුත් මේ වායෝ කියන්නේ ඔය වගේම මේ ආංශු ඈත් ඈත් වෙලා තියෙන ස්වභාවයක්. එතකොට අපි මේ එළියට දාන දේවල් මොකද වෙන්නේ? මේ හැමෝටම පොදුයි. අපිත් මේ වායු මේ භාජනයකට බැහැලා ඉන්නවා වගේ මේ මේ පෘථිවි වටේම තියෙන වායු කොටසේ අපි ඔක්කොම බැහැලා ඉන්නවා. බැහැලා ඉන්න ගම මොකද වෙන්නේ? ඒ වායු අපේ නහය ඇතුලෙන් ඇතුලට යනවා, ඒවම එළියට යනවා. එතකොට ඒ වතාව කෙනෙක් යනවා. එතකොට ඒක තමයි මේ අර වාතයෙන් බෝ වෙන රෝග කියලා දැන් ওই කොරෝනා රෝම කියනකොට කියන්නේ. මේ වාතේ පොදු වෙලා තියෙන නිසා මේ ඒවත් එක්ක මේ අපට ඇහැට නොපෙනි මේ මගේ ශරීරයේ තියෙන විස බීජත් ඔක්කොම එළියට යනවා. එළියේ තියෙන විස බීජත් ඒ අපිට පේන්නේ නැහැනේ. ඒ අසේ මේ ඇතුළට යනවා. ඒක නිසා තමයි මේ බොහෝ වෙනකොට අපි මාස්ක් එකක් දාලා ඒ පේන්නේ නැති සියුම් වූ දේවල් මේ මේකෙන් රැඳෙන විදිහට වහගෙන රැකගෙන ඉන්නේ එළියට යන්න දෙන්නේ නැතුව. ඔය විදිහට එමනම් මේ වායු වායුව කියන එකම වායු මේ ටැංකියකට බහැලා වගේ අපි ඔක්කොම පොදුවේ මේ පාවිච්චි කරන වාතයක් තියෙනවා. මනුෂ්‍ය විතරක් නෙවෙයි සත්තුත් පාවිච්චි කරන හැමෝගෙම කය ඇතුලින් එහාට මෙහාට ගලන අර හුලං වදිනකොට සිදුරු සහිත තැනකින් අර ග්‍රීල් දාලා තියෙන ජනේලයක් අස්සින් අපි පිටමුකෝ එළියේ වාතය ඇතුලට එනවා, ඇතුලේ වාතය එළියට එනවා. අන්න ඒ වගේ මේ කය මේ සිදුරු තැන් තැන් තියෙනවානේ. කන් සිදුරු තියෙනවා, නාස් සිදුරු තියෙනවා, මේ ශරීරය හැම තැනම සිදුරු තියෙනවා. ඊළඟට මේ ආමාශය කියන තැන තිස් තැනක් තියෙනවා. එතකොට ඒ ස්තැනට තමයි අපි මේ කෑම දාන්නේ. ওই විදිහට මේ ඇතුලේ තිස් එළියේ තිස් තැන් තියෙනවා. ඔය අපිට පේන මට්ටමින් නැත්තම් හැම තැනම වැඩිපුර තියෙන හිස් ස්වභාවය තමයි ධාතු ස්වභාවය ගන්නකොට මේකේ තියෙන සම්පූර්ණ හිස් ස්වභාවයක් මේ තියෙනවා වගේ පෙවුනට එහෙම මේ ඝන වූ දෙයක් නෙවෙයි මේ ශරීරය කියන එක. එහෙමනම් මේ හිස් ස්වභාවය හරහා එහාට මෙහාට මාරු වෙන මේ වාතයක් තියෙනවා. එතකොට මේක සබා ධර්මයට අයිති එකක් කියලා මේ වාතය කියන එකෙන් අපට හොඳටම දැනගන්න පුළුවන්. ඊළඟට මේ තේජෝ කියන එක අපි ගත්තොත් එහෙම තේජෝ කියලා කියන්නේ උණුසුම කියන එකනේ. එතකොට අපි බලුවොත් එහෙම අපි ඊතල බලන්න දැන් ඔය වතුර කේතලයක් උණු කරලා ඒක පොඩ්ඩක් සාමාන්‍ය ගානට නිවිගෙන හැවෙනකොට ඒකට අත තිබ්බහම යම් කිසි රසණයක් මට දැනෙනවා. ඒ වගේම තවත් පුද්ගලයෙක් ගැඟට අත තිබ්බහම එයා ගැඟේ තියෙන රසණෙත් මට දැනෙනවා. එතකොට මේ රසණී ඒ රසණී වෙනසක් නැහැ. දෙකම එකම තේජෝ නේද? එතකොට මේ ශාරීරික උණුසුමයි ඒ උණුසුමයි දෙකම එකම තේජෝ. ඊළඟට සමහරවිට අපි කොහරි වාඩි වෙලා ඉඳලා එතනින් නැගිටලා එනකොට ඒ වාඩි වෙලා හිටපු තැන රත් වෙලා තියෙන මොකක් නිසාද? මේ ශරීරයේ තියෙන උණුසුම ඒකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට මේ පරිසරයේ තියෙන උණුසුම අපේ ඇතුළට එනවා, ඇතුළේ තියෙන උණුසුම එළියට යනවා. එතකොට මේක මගේ උණුසුම කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එළියේ ඇතුළට එනවා, ඇතුළේ එළියට එනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ තේජෝ කියන එකත් එකම ස්වභාවයේ එකම ස්වභාවයට අයිති ඇතුළයි පිටයි කියලා වෙන් කරන්න බෑ කියලා. එහෙනම් අපි මේක දැන් ඔබ සිටින තැන මිදලා හොඳට භාවනා ඉරියව්වෙන් වාඩි වෙන්න. මහින්නාංශ කියනකොට මේක S2 පියාගෙන මේක කරන්න. එතකොට මේක භාවනාවක් ඉදිරිය වැඩේ. මේක කරනකොට තමන්ට ලොකු දෙයක් තේරෙන්නත් පටන් ගන්න. මේක අමාරු භාවනාවක් නෙවෙයි. පුංචි ළමෙක් ප්‍රති කරන්න පුළුවන් බොහොම සරල භාවනාවක් දෙන්නේ. හැබැයි මේක සරලයි කියලා මේක හරියට කරොත් හරියට වැඩන තමන්ට ලැබෙන අවබෝධන සරල අවබෝධයක් නම් නෙවෙයි. බොහොම හොඳ අවබෝධයකට තමන්ට එන්න ඉඩ තියෙනවා. ධාතු මනසිකාරය කියන එක බොහොම ප්‍රබල භාවනාවක්. හොඳයි. එහෙනම් තමන්ව ඉන්න තැනම පහසුවෙන් වාඩිල S2 පියාගෙන මෙහෙණාස කියනකොට මේක හිතින් විමස විමස තමන් කරමින් කරමින් මේ භාවනාව වඩන්න. දැන් තමන්ට පේනවා මේ වාඩි වෙලා ඉන්න කය පිළිමයක් වගේ. මේ වාඩි වෙලා ඉන්න කය තමන්ට හොඳට මනසින් තේරෙනවා. තමන් මේක දැකලා තියෙනවා, ඉන්න විදිය දන්නවා. තුරිතන්ට මේකේ තියෙනවා තද ಜಾති. තද කොටසක් තියෙනවානේ. මේ ඇට සැකිල්ල කියලා තද කෑල්ලක් තියෙනවා. ඊළඟට මේ ශරීරයේ කෙස්ලොම් නියදත් කියලා තද කොටස් තියෙනවා. තද ගතියට අයිති වූ කොටස් තියෙනවා. අපිට ඒක හොඳට හිතෙන් මෙනෙහි කරගන්න පුළුවන් මේකේ තද කෑලි තියෙන බව. ඒ තද කෑලි තියෙන හින්දානේ මේක මෙහෙම කෙලින් වාඩි කරලා තියන්න පුළුවන් වෙලා තියෙන පිළිමේ වගේ. එහෙනම් ඉස්සෙල්ලා මෙනෙහි කරන්න මේ ශරීරයේ මේ තද කොටසට අයිති වූ කොටස. නැත්තම් මේ තද ගතියට අවධානය යොමු කරන්න මේ ශරීරයේ කොටස් කොටස් වින් කරන්න ඕනේ. මේ ශරීරයේ තියෙන තද ගතියට අවධානය යොමු කරන්න. මෙන්න මේ ශරීරයේ තියෙන තද ස්වභාවය. Tamante හිතා ගන්න බැරි නම් නිකන් අල්ලලා බලලා මේ තද ගතිය ටිකක් අහු වෙනකොට මේ ශරීරයේ තද ගතිය මේකයි. මේක තමයි මේ ශරීරයේ තද කොටස්. මේක තමයි තද කියන්නේ. මේක Tamante අතට ස්පර්ශ කරනකොට දැනෙනවා. තද ගතිය කියන එක ස්පර්ශ කරනකොට දැනෙනවනේ. මෙන්න මේක තමයි තද ස්වභාවී ශරීර. හොඳට මෙනෙහි කරන්න. ඊට පස්සේ මෙනෙහි කරන්න මේ බාහිරේ වගේ තද ස්වභාවී. මේසයක් අල්ලනකොට ඒකේ තද ස්වභාවී. ගහක් අල්ලනකොට ඒකේ තද ස්වභාවී. බඩුවක් අල්ලනකොට ඒකේ තද ස්වභාවී. මේ විදිහට ඒ වගේ තද ස්වභාවී මෙනෙහි කරන්න. සමහර ඒ වගේ තද ගතිය අඩු වේවහු වෙනවා. හැබැයි වගේ යම් තද ප්‍රමාණයක් තියෙනවා. එබෙන ಜಾති කුෂන් වගේ ගත්තොත් ඒ වගේ තද ස්වභාවයක් තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි බාහිර දේවල් වල තද ස්වභාවය. මතක් කර කර මතක් කර කර බාහිර දේවල් වල තද ස්වභාවය තමන්ට දැනෙන විදිහ මතක් කරගන්න. මෙන්න මේක තමයි බාහිර දේවල් වල දැනෙන තද ස්වභාවය කියලා බාහිර දේවල් මතක් කරගන්න. මේක මිහින්නාච කරන ගමන් කරන්න. මේක මේ පුංචි ළමයින්ට පාව කරන්න පුළුවන් බොහොම සරල භාවනාවක්. හැබැයි මේක සරල වුණාට මේකෙන් ලැබෙන අවබෝධය ගොඩක් ගැඹුරු වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රඥා මට්ටමේ හැටියට ආයෙත් මේ ශාරීරික පැත්තට යොමු වෙන්න. මෙනෙහි කරන්න මෙන්න ශාරීරියේ තද ස්වභාවය, මෙන්න ශාරීරියේ තද ස්වභාවය, මෙන්න මේක තමයි පටවි කියන්නේ. මෙන්න ශාරීරියේ තද ස්වභාවය, පටවි ස්වභාවය. පටවි කියන වචනේ හුරු කට්ටිය මේ ඒ වචනේම කියන්නේ. එතකොට ඒක පුදු වෙනවානේ. මෙන්න ශාරීරියේ පටවි, මෙන්න ශාරීරියේ පටවි. මෙනෙහි කරන්න. තමන්ට දැනෙන මේ පටේ ගතිය, තද ගතිය ආයෙත් බාහිරට යොමු වෙන්න. මෙන්න බාහිරේ පටවි, මෙන්න බාහිරේ පටවි. තමන්ට සිහි වෙන පටවි ගතියට අයිති වූ බාහිර දේවල් සිහි කරලා ඒ වගේ පටවියේ පටවිය කියන එක අල්ලනකොට තමන්ට දැනෙන විදිය ඒ වගේ දැනෙන තද ස්වභාවය මෙනෙහි කරගන්න. මෙන්න මේකයි පටවිය. මෙන්න මේකයි පටවිය. අපි මේ ශරීරයට අයිතිවට කියන ආධ්‍යාත්මික කියලා. ආධ්‍යාත්මික පටවිය. මේ වචන අමාරු නම් මේ ශරීරයේ පටවිය කියලා කියන්නේ. මෙහින්නාසේ මේ භාවනා කරපු මේ කරුණ දන්න අය තියෙන නිසා තමයි මේ ආධ්‍යාත්මික කියලා කියන්නේ. හැබැයි මේ වචන ටිකක් ටිකක් ඉගෙන ගත්තත් කමක් නැහැ. මෙන්න ආධ්‍යාත්මික පටවිය. ආධ්‍යාත්මික කියන්නේ තමන්ගේ කයට අයිති. මෙන්න ආධ්‍යාත්මික පටවිය, මෙන්න ආධ්‍යාත්මික පටවිය. මෙන්න බාහිර පටවිය, මෙන්න බාහිර පටවිය. දැන් තමන්ටම තේරෙන දෙයක් තියෙනවා මේක කීප සැරයක් කරනකොට. ආධ්‍යාත්මික පටවියයි බාහිර පටවියයි වෙනසක් නේ. එහෙනම් පටවිය කියන එක ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් වෙනසක් නේ. ආධ්‍යාත්මික පටවියක් බාහිර පටවියක් දෙකක් නෙවෙයි එකක් කියලා හිතන්න. ආධ්‍යාත්මික පටවියක් බාහිර පටවියක් දෙකක් නෙවෙයි එකක්. වෙනසක් නෑ. පටවිය ඇතුලේ තිබුණත් මම මම කියාගෙන මගේ මගේ කියාගෙන ඉන්න මේ කයේ තිබුණත් බාහිරේ තිබුණත් දෙකක් නෙවෙයි එකක්. එකම පටවියක්. වෙනසක් නෑ. පටවි 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 කියලා මෙනෙහි කරන්න. තද ගතිය තද ගතිය තද ගතිය. ආධ්‍යාත්මික පටවිය බාහිර පටවිය දෙකක් නෙවෙයි එකක්. මේ පටවිය මගේ මගේ කියාගත්තේ මගේ සිතේ පවතින අවිද්‍යාව නිසා. නැත්තම් මේ පටවියට අයිතිකාරයෙක් නැහැ. පටවිය කියන්නේ පටවිය. මේ තද කොටස් කියන්නේ මම ඔයාගේ කියලා. මේ තද කොටස් දන්නේ ඒවට මම මමම කියනවා කියලා. ඒවට හැඟීමකුත් නැහැ, දැනීමකුත් නැහැ. තද ගතියට හැඟීමක් දැනීමක් නැහැ. ඒක කියන්නේ මම ඔයාගේ කියලා. ඒ පටවිය දන්නේ නැහැ මං එයාට මමම කියනවා කියලා. ඒක තද ස්වභාවයක් පමණයි. එකම පටවියක්. පටවි පටවි පටවි. මේක භාවනා දියුණු කට්ටි ඉන්නවා, ඒගොල්ලන්ට මේක හොඳට වැඩෙන්න ඕනේ. ආරාමෙහිම ඉන්නවා, උන්වහන්සේලාට මේක හොඳට වැඩෙනවා. ඒ ඉන්න කට්ටියට වැඩෙන හොඳට වඩන්න. බාහිර පටවියයි ආධ්‍යාත්මික පටවියයි දෙකක් නෙවෙයි එකක්. පටවි පටවි පටවි. මේක වෙන් කරගන්න පුළුවන් කමක් නෑ, සීමා දාන්න පුළුවන් කමක් නෑ. එකම පටවිය. පටවි පටවි පටවි. මම කියන්න බෑ, මගේ කියන්න බෑ. පටවියට මම කියනවා නම්, මගේ කියනවා නම්, බාහිර පටවියටත් මම කියන්න වෙනවා, මගේ කියන්න වෙනවා. පටවියට මම කියනවා නම්, මගේ කියනවා නම්, මේ හිතෙන් හදාගත් එකක් මිසක් පටවියේ කිසි කෙනෙකුට අයිතිවාසිකමක් කියන්න පුළුවන් එකක් නෙවෙයි. තද ගතිය. හොඳයි, එහෙනම් මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුවට අයිතිව කොටස් මතක් කරගන්න. ඇලෙන වැගිරෙන ස්වභාවයට අයිතිව, දීර ස්වභාවයට අයිතිව කොටස් හොඳට මෙනෙහි කරන්න. ඇස් වලින් ගලන කඳුළු, කටේ තියෙන කෙල, ශරීරයේ තියෙන මූත්‍රා, ශරීරයෙන් එළියට එන දාඩිය, ශරීරයේ තියෙන ලී, නහයෙන් ගලන හොටු, මේ ශරීරයේ ආපෝ ධාතුවට අයිති වූ, ධීර ස්වභාවයට අයිති වූ, ඒ ධීර ස්වභාවය මතක් කරගන්න. ආපෝ ආපෝ ආපෝ. මේ ශරීරයේ ධීර ස්වභාවයෙන් යුක්ත ඒවා. හරියට මේ ශරීරයේ අර වතුරින් පුරවපු බැලුන් එකක් වගේ හිතන්න. ඒ හැඩයට සකස් වෙච්ච බැලුන් එකක් වතුර පුරවපුවාම කොහොමද කියලා හිතන්න බලන්න. ඒ වගේ මුළු ශරීරෙම හැමතැනම තිත ස්වභාවය තියෙනවා, තීර ස්වභාවය තියෙනවා, මස් වලත් තියෙනවා. හරියට මේ හමෙන් හදපු බැලුන් එකක්, භාජනයක්, හම් භාජනයක් හදලා ඒකට වතුර පුරවලා තිනවා වගේ. මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන්න ආපෝ ආපෝ කියලා මෙනෙහි කරන්න. බාහිර ආපෝ මෙනෙහි කරන්න බලන්න. ලිං වල තියෙන වතුර, වහිනකොට එන වතුර, ගහකට පොඩ්ඩක් තුවාලයක් කරපුවාම ඒකෙන් වැගිරෙන කිරි කියලා එන වතුර, නොයෙක් වතුර ජාති අපි දන්න ආපෝ ධාතුට අයිති වූ දේවල්, බාහිර තියෙන දේවල්. ඒ බාහිර ආපෝ ධාතුවේ ස්වභාවේ, ධීර ස්වභාවේ, මේ ආධ්‍යාත්මික ධීර ස්වභාවේ, මේ ආධ්‍යාත්මික ධීර ස්වභාවේ මෙනෙහි කරන තමන්ගේ, මේ තමන්ගේ ශරීරයට අයිති වූ ධීර ස්වභාවේ තියෙන සික, මේ ආධ්‍යාත්මික ආපෝ, මේ ආධ්‍යාත්මික ආපෝ. පරිසරයේ තියෙන ධීර ස්වභාවේ දේවල් මතක් කරන්න. මේ බාහිරාපු නැවත ශරීරයක මතක් කරන්න. මේ ආධ්‍යාත්මිකාපු මේ ආධ්‍යාත්මිකාපු බාහිරට අවධානය යොමු කරන්න. මේ බාහිරාපු මේ බාහිරාපු මේ ආධ්‍යාත්මික ආපෝ මේ බාහිර ආපෝ. ආධ්‍යාත්මික ආපෝවල ස්වභාවය තමයි ගලන ස්වභාවය, දියර ස්වභාවය. බාහිර ආපෝවල ස්වභාවය තමයි ගලන ස්වභාවය, දියර ස්වභාවය. මේ දෙකේ වෙනසක් නෑ. ආධ්‍යාත්මික ආපෝ ධාතුවේ බාහිර ආපෝ ධාතුවේ වෙනසක් නේ. දෙකම එකයි, දෙකම එකයි. බාහිර ආපෝ ධාතුවම තමයි ආධ්‍යාත්මික ආපෝ ධාතුව බවට පත් වෙන්නේ. ආධ්‍යාත්මික ආපෝ ධාතුව නැවත ස්වභාවයට එකතු වෙනකොට මූත්‍රා විදියට, දාඩිය විදියට, කෙල විදියට ඒක නැවත බාහිර ආපෝ ධාතුව බවට පත් වෙනවා. බාහිර ආපෝ ධාතුවම තමයි ආධ්‍යාත්මික ආපෝ ධාතුව බවට පත් වෙන්නේ. ආධ්‍යාත්මික ආපෝ ධාතුවම තමයි බාහිර ආපෝ ධාතුව බවට පත් වෙන්නේ. මේ දෙකේ වෙනසක් නේ. මේ දෙකම එක. කොතන තිබ්බත් ආපෝ ධාතුව ආපෝ ධාතුවම පමණයි. කොතන තිබුණත් ආපෝ ධාතුව ආපෝ ධාතුවම පමණයි. ආධ්‍යාත්මික ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව දෙකක් නෙවෙයි එකක්. බාහිර ආපෝ ධාතුව ආධ්‍යාත්මික ආපෝ ධාතුව දෙකක් නෙවෙයි එකක්. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ මම ඔයාගේ කියලා, මම මෙයාට අයිති කියලා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ මගේ නම මේකයි කියලා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව දන්නේ මේ ආපෝ ධාතුවට මම මමම කියනවා කියලා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව දෙකක් නෙවෙයි එකක්. ඒකට අයිතිකාරයෙක් නේ. ආධ්‍යාත්මික ආපෝ ධාතුවට මම කියනවනම් බාහිර ආපෝ ධාතුවටත් මම කියන්නේ වෙනවා. මගේ කියන්නේ මේ දෙකම එකක්. බාහිර ආපෝ ධාතු ආධ්‍යාත්මික ආපෝ ධාතු දෙකක් නෙවෙයි එකක්. දෙකක් නෙවෙයි එකක්. දැන් බලන්න මේ වායෝ ධාතුවට අපි අවධානය යොමු කරමු. මේ ශරීරේ පුරාම තියෙන වාතේ, ආශ්වාස වාතේ, ප්‍රාශ්වාස වාතේ, මේ ශරීරෙන් එළියට පිටවෙන්නා වූ ආතේ. කන් සිදුරුවල නාසිදුරුවල කට ඇතුළේ ශරීරය තුළි පවතින්නා වූ ආතේ. එහෙම තැමුනම වාතින් පිරල දීන්න. හිතන්න මේක හාන් වලින් හදපු බැලුන් එකක් වගේ. උලන් වලින් පිරලා තියෙන්නේ මේකයි. මේ වාතය කියන එක අපිට කිසිම සැකයක් නෑ. පැහැදිලිවම දන්නෝ එළිය වාතය ඇතුළු වාතය එකම එකක් කියලා. මේ කන් සිදුරුවල වාතය මට කියලා වෙන් වෙලා නෑ. ඒක හැම වෙලාම එළියත් එක්ක සම්බන්ධයි. නාසිදුරු වාතය වෙන් වෙලා නෑ. ඒක බාහිරත් එක්ක හැම වෙලෙම සම්බන්ධයි. කට ඇතුළේ වාතය වෙන් වෙලා නෑ. බාහිරත් එක්ක හැම වෙලෙම සම්බන්ධයි. ආස්වාස ප්‍රාස්වාස වෙන් වෙලා නෑ. බාහිරියත් එක්ක හැම වෙලෙම සම්බන්ධයි. හැම වෙලෙම මාරු වෙනවා. හුල ගහමනවා වගේ ඇතුළට එනවා, ඇතුළින් ගහගෙන එළියට යනවා. එළිය වාතය ඇතුළට එනවා, ඇතුළෙන් හමාගෙන එළියට පිට වෙනවා. ගස් සොලවන වාතේ, වේගෙන් හමාගෙන කී දේවල් ගහගෙන යන වාතේ, මේ ශරීරයේ ඇතුළේ තියෙන අපවිත්‍ර ද්‍රව්‍ය ගහගෙන ජල වාෂ්පත් එකතු කරගෙන එළියට යන ප්‍රාශ්වාස වාතේ වෙනසක් නෑ. අදෝගම වාතේ විදිහට ශරීරයෙන් පිටුපසින් පිට වෙන වාතේ, ශරීරයේ රොඩු ගොඩවල් හරහා ගඳ ගහගෙන අපේ නහය කරහාම එන වාතේ වෙනසක් නෑ. දෙකම එකයි. මෙනෙහි කරන්න මේ ශරීරයේ වාතේ, බැලුන් එකක් පුරවලාගේ මේ ශරීර පුරහ තියෙන වාතේ. මෙන්න අධ්‍යාත්මික වාතේ, මෙන්න අධ්‍යාත්මික වාතේ, මෙන්න මේ ගස් හොලවාගෙන එහාට මෙහාට හමන වාතේ, නිශ්චල වෙලා තියෙන වාතේ, මෙන්න බාහිර වාතේ, මෙන්න අධ්‍යාත්මික වාතේ, මෙන්න අධ්‍යාත්මික වාතේ, මෙන්න බාහිර වාතේ, මෙන්න බාහිර වාතේ. ආධ්‍යාත්මික වායෝ ධාතු, බාහිර වායෝ ධාතු, මේ දෙක මාරු විමාරුට බලන්න. ආධ්‍යාත්මික වායෝ ධාතු, බාහිර වායෝ ධාතු. ආධ්‍යාත්මික වායෝ ධාතු, බාහිර වායෝ ධාතු. මේ දෙකක් නෙවෙයි, එකක්. වායෝ ධාතු කොතන තිබුණත් එකම ආකාරයක් ගන්න. ආධ්‍යාත්මික වායෝ ධාතුව බාහිර වායෝ ධාතුව බවට පත් වෙනවා. බාහිර වායෝ ධාතුව ආධ්‍යාත්මික වායෝ ධාතුව බවට පත් වෙනවා. මේක වෙන් කරන්න බෑ. බාහිර වායෝ ධාතුව ආධ්‍යාත්මික වායෝ ධාතුව දෙකක් නෙවෙයි, එකක්. ආධ්‍යාත්මික වායෝ ධාතුව බාහිර වායෝ ධාතුව දෙකක් නෙවෙයි, එකක්. මෙනෙහි කරන්න. ආධ්‍යාත්මික වායෝ ධාතුව බාහිර වායෝ ධාතුව දෙකක් නෙවෙයි, එකක් කියලා. මේ වායු ධාතුව කියන්නේ ආධ්‍යාත්මික වායු ධාතුව. මම ඔයාගේ කියලා. ඒ වායු ධාතුව දන්නේ මං එයාට මම කියනවා කියලා. මගේ මගේ කියනවා කියලා. ඒ වායු ධාතුවට කිසිම හැඟීමක් නෑ. මේක කවුරු හරි අයිති කරගන්න හදනවද කියලා. මේ වායු ධාතුවට මම කියනවා නම් මගේ කියනවා නම් ඒක මේ හිතෙන් හදාගත්ත බොරු මායාවක් විතරයි. වායු ධාතුව මගේ නම් ආධ්‍යාත්මික වායු ධාතුව මගේ නම් බාහිර වායු ධාතුවත් මගේ වෙන්න ඕනේ. මේක හිතෙන් හදාගත්ත බොරු මායාවක් පමණයි. දැන් මේ ශරීරයේ උණුසුමට අවධානය යොමු කරන්න. තේජෝ ධාතුවට. පරිසරයේ සිසිල් වෙනකොට මේ ශරීරය සිසිල් වෙනවා. පරිසරය රත් වෙනකොට මේ ශරීරය රත් වෙනවා. ඇතුලේ තියෙන රස්නේ එළියට එනවා. එළියේ තියෙන රස්නේ ඇතුළට එනවා. මේ ශරීරයේ උණුසුමට අවධානය යොමු කරගන්න. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතුව. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. බාහිර තේජෝ ධාතුවට අවධානය යොමු කරන්න. අවුවෙන් ලැබෙන උණුසුම, ගින්දරෙන් ලැබෙන උණුසුම, ඒ විදිහට එළියේ තියෙන උණුසුම් දේවල් මතක් කරගන්න. ගින්දර පත්තු කරනකොට, අවුව වැටෙනකොට, නොයෙක් දේවල් නිසා ක්‍රියා කරනකොට ඇතිවෙන රශ්මිය බාහිර තේජෝ ධාතු. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. මේ ශරීරයේ උණුසුමට අවධානය යොමු කරන්න. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. මෙන්න බාහිර තේජෝ ධාතු. මෙන්න බාහිර තේජෝ ධාතු. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. මෙන්න ආධ්‍යාත්මික තේජෝ ධාතු. මෙන්න බාහිර තේජෝ ධාතු. මෙන්න බාහිර තේජෝ ධාතු. මේක මාරු කර කර බලන්න. ආධ්‍යාත්මික තේජෝ ධාතු, බාහිර තේජෝ ධාතු. මේ දෙකේ වෙනසක් තියෙනවද? ආධ්‍යාත්මික තේජෝ ධාතු බාහිර තේජෝ ධාතු බවට පත් වෙනවා. බාහිර තේජෝ ධාතු ආධ්‍යාත්මික තේජෝ ධාතු බවට පත් වෙනවා. මේ දෙකක් නෙවෙයි එකක්. මේ දෙකක් නෙවෙයි එකක්. මේ දෙකක් නෙවෙයි එකයි කියලා අඳුරගන්න. එකයි කියලා මෙනෙහි කරන්න. ආධ්‍යාත්මික තේජෝ ධාතු දන්නේ මං එයාට මම කියනවා කියලා. ඒ තේජෝ ධාතු මට කිව්වේ නෑ මම ඔයාගේ කියලා. තේජෝ ධාතු මම නම් මගේ නම්. බාහිර තේජෝ ධාතුවත් මම වෙන්න ඕනේ, මගේ වෙන්න ඕනේ. ආධ්‍යාත්මික තේජෝ ධාතුවට මම මගේ කියන්නේ මේ සිතෙන් හදාගත්ත මුලාව. තේජෝ ධාතුව කියන්නේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි දෙකක් නෙවෙයි එකක්. දෙකක් නෙවෙයි එකක්. එහෙමනම් මම කියාගත්තේ මගේ මගේ කියාගත්තේ මොකේද? මේ ධාතු හතරට නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් ඇදිච්ච මේ කයට තමයි මම මම කිව්වේ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම බාහිරය යාද්‍යත්මකයි එකයි නම් ඒකක්වත් කියන්නේ නැත්තම් මම ඔයාටයි ජී කියලා. එමනම් මොකද්ද මේකට තියෙන අයිතිවාසිකම්? කෝකටද මම කියන්නේ? ස්වභාව ධර්මයට අයිති වූ කොටස. මේ පුද්ගල භාවේ සිතින් හදාගත් එකක් නෙවෙයි. හොඳයි, එහෙනම් අපි භාවනාව නතර කරමු. මේ කය කියන්නේ ස්වභාව ධර්මයට අයිති වූ කොටස. ස්වභාව ධර්මයේ කොටස. මේ භාවනාවේදී බොහෝ දෙනෙක් භාවනා කරව පිරිස ඉන්නවා. ඒගොල්ලෝ සමහරට ගොඩාක් ගැඹුරු සමාධි වලට යන්න පුළුවන්. එයා එකපාරට ඇස් අරින්න ඉපා තමන්ගේ වෙලාව අරගෙන මේ සමාධිය හොඳටම බහිනකන් ඉඳලා තමන් හොඳටම සමාධියෙන් බැස්සට පස්සේ පමණක් ඇස් අරින්න මේ දේශනාව අවසන් කරත් සමාධිය තියෙනවා නම් එකපාරට ඇස් අරින්න නැගිටින්න හදන්න එපා. හොඳට සමාධියෙන් බැස්සට පස්සේ තමන්ගේ ශරීරය හොඳට දැනෙන්න පටන් ගත්තට පස්සේ පමණ ඇස් අරින්න නැගිටින්න. අපි එවනම් භාවනාව නතර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දකින්න ක්‍රම කීපයක් කියලා දුන්නා. ස්කන්ධ, ධාතු, ආයතන විදිහට. අපි පළවෙනි දේශනාව පටන් ගත්තේ ධාතු මේ ආයතන විදිහට බලන විදිහ. ආයතන හයක් විදිහට බැලුවා. ඊට පස්සේ දැන් අපි ධාතු ස්වභාවය බලන විදිහ ඉගෙන ගත්තා. එතකොට මේ හැම ක්‍රමයකින්ම කෙනෙකුට සෝවාන් සකුද්දාගම අනාගම අරිහත් කියන ඵල සියල්ලටම යන්න පුළුවන්. මේ වඩන ක්‍රමයක් තියෙනවා. වඩන ක්‍රමයට වඩන්න ඕනේ. එහෙනම් ධාතු විදිහට මේ ශරීරය දිහා බලන ආකාරයට තමයි අපි මේ අද දිනේදී කතා කරේ. මේ ධාතු හතරක් ගැන විතරයි කතා කරේ. තව ධාතු දෙකක් තියෙනවා ලෝකෙ තුල. ඒක අපි මේ සිත ගැන කතා කරන චිත්තානුපස්සනාව කොටසේදී ඊටු කොටස ඊටු ධාතු දෙක ගැන කතා කරනවා. විඥාන ධාතු සහ ආකාශ ධාතු කියන ධාතු දෙකත් කතා කරනවා. එහෙනම් අපි මේ රූප කියලා හුවින අපේ මේ ලෝක හයම හතරද දින අපි ගිය ධර්ම දේශනාවේදී කතා කරා. රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ, සිතුම් ලෝකේ කියන මේ ලෝක හයම ඇදලා තියෙන ධාතු හතරේ ඒ වගේ තියෙන වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ලක්ෂණ මේ ආයතන වලින් අල්ල ගන්නකොට ඒ ආයතනට අනුව ඒ ලෝක හය හැදෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ ධාතු හතරක පැවැත්මක් මිසක් මේ ලෝකෙ කියලා වෙන මොකුත් නැහැ කියලා අපි යම් අවබෝධයකට එන්න ඇති කියලා මේ ඉන්නවා විශ්වාස කරනවා. අපිට මෙහිම මේ Zoom තාක්ෂණිය ඔස්සේ ධර්ම දේශනා කරා කියලා ලොකු අවබෝධ වලට යන්න පුළුවන්ද කියලා මේ ඉන්නවා විශ්වාස කරන්නේ නැහැ. නමුත් අඩුම ගානේ මේ ධර්මයේ මේකයි කියලා හරි යම් අවබෝධයකට යම් කෙනෙක් එනවා නම් ඒකත් ලොකු දෙයක්. මේ මාර්ගයක් තියෙනවා කියන එකට හරි යම් ප්‍රසාදයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකයි කියන එකත් කෙනෙක් මේ දේශනාව කියව අවබෝධ කර ගන්නවා නම් ඒකත් ලොකු දෙයක් විදිහට මේ ඉන්නාස හිතනවා. හොඳයි, එහෙනම් අපේ දේශනාව අපි අවසන් කරනවා. අපේ වෙලාවත් අවසන් වෙන නිසා එහෙනම් හැමෝටම අවස්ථාව තියෙනවා ප්‍රශ්න අහන්න. මයික් අන්මියුට් කරගන්න අවස්ථාව දීලා හැමෝටම ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබලා දෙන්න. විශේෂයෙන්ම මේ භාවනා කරපු අයගේ භාවනා වැඩසටහන් වල සහභාගී වෙච්ච අය ඉන්න. ඒගොල්ලෝ බොහොම ගැඹුරු සමාධියකට යන්න ඉඩ තියෙනවා. ඒ එහෙම එක පාට නැගිටින්න එපා. නැවතත් මතක් කරන්නේ ඒගොල්ලෝ සමාධියෙන් හොඳටම බැහැලා සාමාන්‍ය ප්‍රකෘති ස්වභාවයට ආපුවම තමන්ගේ ශරීරේ හොඳටම දැනෙන ස්වභාවයට එනකන් නැගිටින්න එපා. සමාධිය හිමිට බැහැලයි සමාධිය වහින්න කියලා අදිස්ත්‍රාණ කරලා සමාධිය හොඳටම බැහැලා තමන්ගේ ශරීරයේ දැනෙනකොට තමන් ප්‍රකෘති ස්වභාවයට හොඳටම ආවා කියලා දැනුණාට පස්සේ පමණ නැගිටින්න. හොඳයි, එහෙනම් ප්‍රශ්න අහන්න තියෙනවා නම් ප්‍රශ්න වලට අවස්ථාව තියෙනවා. හොඳයි එහෙනම් අපි ප්‍රශ්න නැත්තම් ධර්ම දේශනාව අවසන් කරමු. එහෙමනම් අපි අද දිනේදී යම් භාවනා කටයුතු කරමින් ඒ වගේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් ආ සියලුම කුසල් මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන්න අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දේ දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් කරන ලබත්වා කියලා දිව්‍යයන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේව විනාගා මහිද්దిక යම් කිසි ඥාති පින් බලාපොරොත්තු පින් ලබා ගත හැකි ස්ථානික සිටින සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් කරනු ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනෝ ඒ වගේම ප්‍රාර්ථනා කරන මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා නිවන් දකින තුරුම කල්යාණ මිත්‍ර සුරක් ලැබේවා කියලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝතු සතං සමාගමෝතු යාව නිබ්බාණපත්තිය ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි නං සියලු දෙනාටම තෙරුවන් සරණයි. වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපත් වේවා. සුපත් වේවා.